సభా మెతి వరణ మార్తు తిశే కణిద రాత్రియ వెనకట మైత్రి పాలట రణిల్ట కేనవా కెసట్ కరండ బెరివునోత్ లక్ష కణని అభి పారట బేలాపి చప్తే ఇల్లము
అది సమార్పీనో మమ శ్రీలంకా నిదహస్ పక్షి సభాపతికమ ఎతారలా దందీలా గియాలి మామ దందీలా గియనే విధాయక జనాధిపతి బలయ పావిచ్చి కల్లా తమయి మకే గేక గత్తే శ్రీలంకా నిదహస్ పాక్షికయన్ట దానం ఇరగేవల్ వల దానం ఎతకొడ మట కియనో అతాగల్లా మేక బేరగండ ఓడనం మట మేక దీమా లూన్ ఎరలా 10 దినే కస్ కల్లా దన్ మీ ఒక్కో మాస్ కరండి మీ అపి ఒక్కో మాస్ కరోత్ అపిట ఎంద గనం దియెండి బే අපි කලබල වෙන්න ඕනේ නැහැ කිසි දෙයකට වෙලාවට පාක්ෂිකව රැකගන්න කටයුතු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැනගන්න ඕනේ කියන එක බොහොම පැහැදිලිව මතක් කර දෙමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා කියලා
හොඳයි මනම් දැන් අපි ආරම්භ කරමු ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් වන උණුසුම් තත්ත්වෙත් පිළිබඳව කතා බහ කරන්න. අපිට විශේෂයෙන්ම ඊයේ දවසට යන්නට වෙනවා වඩාත්ම වැදගත් සිදුවීම් පෙළ ගැස්වීමේදී. ඊයේ විශේෂිත සිදුවීමක් සිදු වුණා මීගමුව නගරයේ කොච්චි කඩේ ප්‍රදේශාශ්‍රිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිත හමුව ඊයේ පැවැත්ුණා. මේ නියෝජිත හමුව වඩාත් සුවිශේෂී වුණේ එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දුරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්නට ඕනි. එහෙම නොවන්නේ නම් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් බිහි කළ යුතු බවට මේ පළාත් පාලන නියෝජිතයන් විසින් දැඩි ලෙසින් සිදු කරන ලැබූ ඉල්ලීම. මේ සම්බන්ධව පෙළ ගැසෙන දේශපාලනික වටපිටාව පිළිබඳව අවධානය යොමු කරමින් තමයි අද දවසේදී ශ්‍රී ලංකීය ප්‍රවෘත්ති විමසුම අපි ආරම්භ කරන්නේ. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට දැන් සම්බන්ධ වෙනවා කාලීන ප්‍රවෘත්ති සම්බන්ධව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ත්‍රිමාන මහතා. සංජීව, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දෙලොක්සි.
දැන් මම කෙටි හැඳින්වීමක් සිදු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිත හමුවේ සිදු වුණු සිදුවීම් දාමය පිළිබඳව අපිට මුලින්ම පැහැදිලි කිරීමක් කරනවාද සංජීව?
මේක මේ සංවිධායකින් අපේක්ෂා කළාට වඩා පළාත් පාලන නියෝජිතයන් ආපු රැස්වීමක් වාට පත් වෙනවා. සංවිධායකයෝ කොහොමද රැස්වීම් ශාලාවක් හොයනවද ලුක්සි? මේ රැස්වීම තියන්න 1000ක් 1500කට එක තැන දිවා ආහාරය දීලා රැස්වීමක් තියන්න පුළුවන් තරක් නැති නිසා තමයි සංවිධායකයෝ කොච්චි කඩේ යන්නේ කියලා. එතන හෝටලයක් හොයාගෙන පුටු 2000ක් දානවා. අන්තිමට රැස්වීම පටන් අරගන්න පැය භාගයකට කලින්, ඒ කියන්නේ ආසන්න අවස්ථාව වන විට පුටු 2000ක් පිරීලා වටේ හිටගෙන අන්තිමට මේ එතන තිබුණා ඩාන්ස් ඉම්ප්ලෝ එක. එතනත් ඇවිල්ලා මේ පළාත් පාලන නියෝජිත බිම වාඩි වෙනවා ඉඩමදි වෙලා. ඒක තමයි මේකේ තියෙන භෞතික වටපිටාව. මම පෙර සඳහන් කළ පරිදිම ඇත්තටම සංවිධායකයෝ අපේක්ෂා කළේ නැහැ මේ තරම් මට්ටමින් මහජන නියෝජිතයෝ සියලු දෙනා පාහේ මෙතනට එවි කියලා. මොකද පක්ෂයේ සභාපතිවරයා, සංධානයේ නායකයා, රටේ විධායක බලය සහිත ජනාධිපතිවරයා පක්ෂයේ ඒ ආකාරයෙන් ඉදිරියට ගෙන යන බවට ඔවුන් හමු වී ප්‍රතිඥා දෙමින් කටයුතු කරමින් සිටින අවස්ථාවේ තමයි මේ බලයක් නැති ඉක්කු ජනපති කියන යෙදුම නම මුලට තියෙන මහින්ද රාජපක්ෂ වටා මේ කණ්ඩායම එකතු වන්නේ. ඒ උත්සවයේදී දිනොක්සි සියලු දිස්ත්‍රික්කවල නියෝජිතයෙකුට අවස්ථාවක් දුන්නා ඔබේ මතය කියන්න කියලා. හැමෝම කිව්වේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තම්බිල්ලන්නේ නැහැ, මහින්ද රාජපක්ෂ ඉන්න කොතනද අපි හිටගන්නේ එතන. ඔවුන් බල කර සිටියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ කෙනෙහිලිකම් අපි දැන් ඉවසෝ ඇති ඉක්මනින් පක්ෂ පිටවන්න කියලා. ඒක කියන්නේ ඒක ඉල්ලීමකින් එහා ගියවුන් කිසියම් ආකාරයක බලකිරීමක් විදිහට සභාව තුළින් මතුවෙන්නට පටන් ගත්ත වහාම පක්ෂයක් ඔබ පිහිටවිය යුතුමයි කියලා. තව එක සුවිශේෂ කාරණාවක් වෙනවා දෙලොක්ෂේ, මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බැලුවා එතන හිටපු කණ්ඩායම. පොළොන්නරුවේ පළාත් පාලන ආයතන නියෝජිතයන් දැන් අනිත් හැම දිස්ත්‍රික්කෙටම එක දිස්ත්‍රික්කයට එක්කෙනාට කතා කරන්න දුන්නේ. පොළොන්නරුවේ කට්ටියම නැගිල්ලක අපිට අවස්ථා දෙක තුනක් අත් වුණා අපිට ලොකු කතාවක් කියන්න තියෙනවා කියලා. එක හිටපු සභාපතිවරයෙක් නැගිටලා කියනවා අපි ඊයේ රැස්වීමකට ගියා. ඒ අපේ පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැඳවපු රැස්වීමක්. ඔහු අපෙන් ඇහුවා මායික් ඉඳලා දිව්‍ය ලෝක යනවද මහින්ද එක්ක ගිහිල්ලා අපාය යනවද කියලා. ඒ සභාපතිවරයා එතනදි කියනවා අපි එතනදිත් කියලා ආවේ අපි මහින්ද රාජපක්ෂක අපායට හරියන්න ලෑස්ති මේ යන විදියට අපි එකඟ නැහැ කියලා. පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සහ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධව තාම බරපතල විවේචනයක් මේ සභාව තුළ මතුවෙන ආකාරයක් අපිට දකින්න හැකියාව ලැබුණේ. ඔවුන්ගේ මතය තමයි දෙලොක්සේ ගමේ මිනිස්සු ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ ඡන්ද පදනම ඉන්නේ මහින්ද රාජපක්ෂ වටා. එතකොට මේ පළාත් පාලන නියෝජිතයෝ දන්නවා තමන්ට දිනන්නට නම් තමන්ට දේශපාලනය කරන්නට නම් අනිවාර්යයෙන් එතන රැඳෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ මතයද සමග එතමුන්ට පෞද්ගලිකව වැඳීමක් දේශපාලන වශයෙන් ප්‍රතිපත්තිමේ හිත ගැනීමක් මෙන්න මේ කාරණා සියල්ල දෙතන තියෙනවා තමයි. නමුත් ප්‍රමුඛ සාධකයේ බවට පත්වන්නේ ඡන්ද ඉල්ලන්නට නම් ගමේ දේශපාලනය කරන්නට නම් මේ මොහොතේ මහින්ද සමග සිටගත යුතුයි. ඒ දේශපාලන යථාර්ථය සමග තමයි ඔවුන් මේ මතය මෙයාකාරෙන් ගොඩනගා තිබෙන්නේ අපිට පෙනෙන විදිහට.
සංජීව, එතකොට හිටපු ජනාධිපතිවරයාගේ මතය උනේ මොකක්ද එතනදී?
ඔහු තාම එක්කම පරිස්සමින් කතා කරන්නේ දෙලුක්සි මේ. ඔහු එක තැනක කියනවා අපි හදිස්සියෙන් නෝනා නෑ. ඔබට මතකනේ අර මහත්තය අප කාලා ගිය විදිහ අන්තිම මොහොත වෙනකම් සද්දනතෝ හිටලානේ ගියේ. යන මේ අපි අවශ්‍ය වෙලාවදී අවශ්‍ය තීන්දුව ගනිමු කියන කාරණාව මා මීට පෙර අවස්ථාවකදීත් අපි කතා කළා දෙලුක්සි. ඡන්දය ප්‍රකාශ කරන්නේ කවදාද ඊළඟ මොහොතේ පක්ෂය කියන තැන මේක තමයි මේ වෙමින් පවතින්නේ. ඡන්දය ප්‍රකාශ කරන්න පෙර පක්ෂය ගැන අදහසක් එන එකක් නැහැ. නමුත් ඊයේ බැලූ බැල්මට අපි දැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්දහමේ මහින්ද රාජපක්ෂ වටා ගොනු වෙන ආකාරයක් ග්‍රාමීය ඡන්ද පදනම තුළ.
ඔව්, දැන් මේ සැකසෙන වටපිටාවත් එක්ක අපි බලමු ඉදිරියේදී කොයාකාරයේ ජනමතයක් සහ ඡන්ද වටපිටාවක්ද ඔය මතුවෙන කරුණු හරහා ගොනුවන්නේ කියලා. දැන් ඔය මතුවෙන වටපිටාවට තවත් රුකුල් දෙන අවස්ථාවක්ද කියලා අපිට හිතෙනවා. මොකද මහින්ද රාජපක්ෂ මහතා අලුතින් මහජන සම්බන්ධතා කාර්යාලයක් පිහිටුවා පසුගිය සතියේදී. බොහෝ දෙනෙක් විශ්වාසය පළ කළා මේ එළඹෙන ඡන්දයකට වෙනමම තරඟ කිරීමේ සූදානමක් පවතින නිසාද හිටපු ජනාධිපතිවරයා මෙවැනි අලුත් පියවරක් අරගත්තේ කියලා. මොකක්ද වාර්තා වෙන තොරතුරු සංජීව ලංකාවෙන්?
ඒ විතරක් නෙමෙයි, ඇයි මේකේ නෙළුම්පා ඇයි මේකේ නෙළුම්මාව තේම දැම්ම කියලා තමාරු ඇහුවා. මොකද අර නෙළුම්මල් පොට්ටුව පක්ෂ ලකුණ වෙනවද කියලා කතාවක් තියෙනවනේ. මේ කාර්යාල පරිශ්‍රයේ විවෘත කරන්නේ මේ පත්‍රමුල්ලේ ඔය පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට තියෙන ඔය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණ ඉස්සරහින් ඇතුළට යන පාරේ ටිකක් ඇතුළට ගියාම වමට තියෙනවා නෙළුම්මාවද කියලා පාරක් විරුක්ෂි. අන්නේ නෙළුම්මාවදේ තමයි මේ කාර්යාලය විවෘත කරන්නේ. මේක පක්ෂ කාර්යාලයක් නෙවෙයි, මේකේ නිල නාමයේ බවට පත් වෙලා තියෙන මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කාර්යාලය කියලා. මෙතන ඉඳලා මහින්ද රාජපක්ෂ මුණගැහෙන්නේ ඔහු සමග දේශපාලන කාරණා සාකච්ඡා කරන්න පැමිණෙන උදවිය මුණගැසෙන ස්ථානයක් විදිහට තමයි මේ අවස්ථාව නැත්නම් මේ කාර්යාලය විවෘත කළේ. එතනට ආපු සම්බහනේ එතුමන් සමග ඉන්න දිනේෂ් ගුණවර්ධන, උදේගම්මම්පිල, විමල් ඇවිල්ලා හිටියේ නෑ, විමල් වෙනුවෙන් ඔහුගේ නියෝජිතයෙක් පද්මෝදේශාන්ත මන්ත්‍රීවරයා ඇවිල්ලා හිටියා. ඒ සියලු මන්ත්‍රීවරු එතන ඒ අවස්ථාවේ ගොඩනගපු මතය තමයි අපි මේ දේශපාලන ගමනක් විදියට ඉදිරියට මේ ගමන යා යුතුයි, ඒ සඳහා ආරම්භක අවස්ථාවක් විදියට මේ කාර්යාලය විවෘත කිරීම අපි තේරුම් ගන්න කැමතියි කියලා ආරාධනා පත්‍රයක් එහෙම තිබුණෙත් නැහැ. නමුත් විශාල පිරිසක් ආරංචි ලැබිලත් ඒ උත්සවයට ඇවිල්ලා හිටියා.
අනිත් කාරණාව තමයි සංජීව ඔය මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි පළාත් පාලන ඡන්දය වෙනුවෙන් තමන්ගේ පක්ෂය වටා ඡන්ද ගොනු කර ගැනීම වෙනුවෙන් ප්‍රමුඛ වශයෙන්ම සංවිධානය කරගත යුත්තේ පක්ෂ අභ්‍යන්තරයේ මුලින්ම. ඒ සඳහා ඔහු යම් යම් පීවර ගනු ලැබුවා පසුගිය කාලවකවානුවේදී අපි දුටුවා. දේශපාලනික වශයෙන් ඒවාට විවිධ නිර්වචන තිබුණා, ඒක වෙනම කතාවක්. නමුත් පසුගිය සතිය වෙද්දී මේකට තවත් අලුත් කතාවක් එකතු වුණා. විනය කඩ කරයි කියන මේ චෝදනාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය අත්හිටුවීමට පීවර ගත්තා විශේෂයෙන්ම බිම් මට්ටමේ දේශපාලනඥයන්ගෙන් තමයි මේක පටන් ගන්න තිබුණ පළාත් පාලන නියෝජිතවරුන්ගෙන්. මේකත් විශාල උණුසුමක් සදපු මාත්‍රකාවක් බවට පත් වුණා පසුගිය සතියේදී. මේ සම්බන්ධව ගොරනගුණ වටපිටාවත් විවිධ දේශපාලනික මතිමතාන්තර පිළිබඳවත් අපි කැමැති මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව දැනගන්න.
ඒක මේ ඉතාම දුරදිග ගිය ප්‍රශ්නයක් බවට පත් වුණා. පළාත් පාලන ආයතන හිටපු ප්‍රධානීන් 10 දෙනෙකුට තමයි මේ හේතු විමසීමේ නිදහසට කරුණු විමසීමේ ලිපිය ලැබිලා තිබුණේ. එතන මොරටුවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු නම් ඒකට හේතුවක් පක්ෂ මහලේකමට යවලා තියෙනවා. ඒ නිසා ඔහුට මේ අලුත් නිවීම ලැබිලා නැහැ. ඉතිරි කීප දෙනාට එතන හිටියා වලල්ලාවිත සභාපතිවරයා, මහරගම නගරාධිපතිවරිය, බොරලස්කමේ නගරාධිපතිවරයා, අත්තනගල්ල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා, බීරිගම් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා, මේ ආදී වශයෙන් කණ්ඩායමක් හිටියා. ඔවුන් පක්ෂ මහලේකම්වරයාට දැඩි අභියෝගයක් එල්ල කරනවා. මේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවේ පක්ෂයේ විනය පිළිබඳ කතා කරපු ලියුම ඔවුන් ගිනි තියනවා. ලයිටරේ පත්තු කරලා ඒ ලිපිය ගිනි තියනවා. තව දෙදෙනෙක් ඇවිල්ලා තව එතන ගම්පහ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හිටියා. ඒ කණ්ඩායම මේ ලැබිච්ච ලිපිය ප්‍රවෘත්ති සාකච්ඡා මැද්දි ඉරල ගුලි කරලා විසි කරනවා. ඒක තමයි ඔවුන් එතන සංකේතාත්මකව පළකල විරෝධය. ඔවුන් ගොඩනගපු තර්කය තමයි අපි කොහොමද පක්ෂයේ විනය කැඩුවා වෙන්නේ. පක්ෂයේ විනය කැඩුවේ මෛත්‍රීඵල සිරිසේන. ඒ නොවැම්බර් 21 වෙනිදා පක්ෂය දාලා පක්ෂයේ නායකයාට සභාපතිවරයාට විරුද්ධව වෙන පක්ෂද කියලා චම්බිල්ලලා. පක්ෂයේ විනය කැඩුවේ වර්තමාන මහලේකම්වරයා. ඒ මෛත්‍රීඵල සිරිසේනත් සමග එදා පක්ෂය නැලියට බැහැලා UNPA සහයකව වෙන පක්ෂකින් චම්බිල්ලලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනන්න තිබු ඡන්දයක් UNPAට නැත්නම් හංසයට දිනන්න පුළුවන් වටපිටාව නිර්මාණය කළේ ඒ අය. ඉතින් එහෙනම් පළමුව ඒ අය තමන් පිළිබඳව කන්නාලි ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මේ ප්‍රශ්නේ අහන්න කියලා තමයි උන් තර්ක කළේ. ඔවුන් ඒ මත තුළ ඉඳලා තමයි කතා කරන්නේ. ඔවුන්ගේ අපේ පක්ෂයේ සභාපතිවරයෙක් අපි දිගටම කටයුතු කළේ. හැබැයි ඒ තර්කයේ නැවත නිෂේධනය වෙන තැන තමයි අද පක්ෂයේ සභාපතිවරයා හෝ නායකයා මහින්ද රාජපක්ෂ නෙවෙයි, අද මෛත්‍රීපාල සිරිසේන. නමුත් ඔවුන් තියෙන තර්කයේ පක්ෂය දාලා ගිය කෙනෙක් එක්ක අපිට වැඩ කරන්න බෑ. ඔහු තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණු මේ අවස්ථාව නැති කළේ, අහිමි කළේ. ඒ විතරක් නෙවෙයි, තව මේ පළාත්පාල ඡන්දයට සම්බන්ධ තර්කයක් ඔවුන්ගේ අතේ තියෙනවා. අති බහුතර පළාත්පාල ආයතන සංඛ්‍යාවක් බලයේ තිබුණ සන්දහනයට මහනගර සභාව ටික විසිරුවේ නෑ. මහනගර සභාවල අති බහුතර බලයේ තියෙන UNPAට ඔවුන් එතන තර්කයක් ගේනවා. සන්දහනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයේ තිබිච්ච ආයතන ටික විසිරෙව්වා, UNPAට බලයේ තියෙන ආයතන ටික මේ අය රැකගෙන ඉන්නවා කියලා. ගමේ දේශපාලනය කරන්නට නම්, ගමේ ඡන්දය කරන්නට නම් පළාත් පාලන ආයතනයේ බලය සමගයි ගමට ව්‍යායුක්ත කියන අදහස ඔවුන් ඉදිරිපත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, අපි එක දවසක් කතා කරලා දෙලුක්ෂී මේ අද වන විට මහජන නියෝජිතයාගේ කාර්යභාරය ආණ්ඩුවේ නිලධාරියෙකුට පවරලා තියෙනවා. රාජ්‍ය නිලධාරියෙකු අතින් ඉටුවන මහජන සේවය සහ මහජන නියෝජිතයෙක් අතින් ඉටුවන මහජන සේවයේ වගකීම් සහගත ස්වභාවය, තමන්ගෙන් සේවය ලබා ගන්නට පැමිණෙන්නාට වග කියන ප්‍රමාණය අතර වෙනසක් තියෙනවා. මොකද මහජන නියෝජිතයෙක් වග කියන්නේ ඊළඟ ඡන්දෙත් ගැන හිතලා. මේ සියලු තර්ක තුල වුන් කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණු අවස්ථාව නැති කළා, සම්බහනයට තිබුණු අවස්ථාව නැති කළා, රටේ මිනිස්සුන්ට පාරිස්සභාවයෙන් ගන්න තිබුණු සේවයක් මේ ආණ්ඩුවේ තීන්දුව නිසා නැති වුණා කියලා තමයි ඔවුන් තර්ක කළේ.
සංජීව, දැන් එතකොට මම දැනගන්නට කැමතියි, දැන් පක්ෂ අභ්‍යන්තරය තුළින්ම විශාල මතයක් ගොඩනැගෙමින් පවතිනවා. හිටපු ජනාධිපතිවරයාට පක්ෂ සභාපති දුරේ ලබා දෙන්නට ඕනේ, හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛව ඊළඟ ඡන්දයට ඉදිරිපත් වෙන්නට ඕනේ. එතකොට පක්ෂ ප්‍රබලයින් විසින් ඉදිරිපත් කරනු ලබන හෝ ප්‍රකාශ කරනු ලබන යම් යම් නීති සම්බන්ධව හෝ විනය කඩ කිරීම හෝ කුමක් හෝ සම්බන්ධව ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛන පිළිබඳව කිසිම වගකීමක් හෝ ගරුසරුවක් නැතුව බිම් මට්ටමේ ඉන්න පුද්ගලයන් මේ ආකාරයෙන් හැසිරෙනවා. දැන් මේ වගේ දේශපාලනික වටපිටාවක් සහ ප්‍රවාහයක් ගොඩනැගීමෙන් තිබීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ඡන්ද පදනමට සහ ඉදිරි ජයග්‍රහණයට කොයි ආකාරයකින් බලපෑමක් තියේවි කියන අදහස අපිට ගන්නට පුළුවන්ද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන්ගේ මතිමතාන්තර සහ අනිකුත් දේශපාලන පක්ෂවල මතිමතාන්තර පිළිබඳව සැලකිල්ලට ගත්තොතින් සමස්තයක් විදිහට?
ඔබ හොඳ ප්‍රශ්නයක් අහන්නේ, මම හරි කැමතියි ඒ ගැන විස්තරයක් ඔබට කියන්න. මීට අවුරුද්දකට කමාරකට පෙර අවස්ථාව වන විට එක්සත් ජාතික පක්ෂය තිබුණ උතන රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමේ පරිදි වක පක්ෂ මහලේකම් 37 නායක හැමදාම ලියුම් යවනවා. කාටද? තරත් පොන්සක එක්ක වැඩ කරන්න එපා කියලා, දයසිරි ජයසේකරට, පාලිත රංගෙ බණ්ඩාරට, එතකොට පාලිත තෙවරප් පෙරමට, අශෝක අබේසිංහට යවපු ලියුම් කන්දරාව අපිට මතකයි. ඔවුන් එක තැනක දෙනවා වෙන පක්ෂ සංවිධානක නොරැස්වීම වලට යන්න එපා කියලා. නමුත් අද වන විට ඒ කිසිවක් ඔවුන් සිදු නොවුනාසේ සලකලා රනිල් වික්‍රමසිංහ ආසියාවේ ඉන්න බුද්ධිමත්ම නායකයා කියන වේදිකා සටන් පාට සමග ඔවුන්ගේ පක්ෂයකට දේශපාලනය කරනවා. මේක අපි දැක්කේ ඌව පළාත් සභාවෙන් හරින් ප්‍රනාන්දු විසින් කළ වෙනස. හරින් ඌවේ වේදිකාවට නැගලා කිව්වේ සජිත් කරෝ රනිල් ඉන්න වේදිකාවක ඉඳලා අපි මේ ගමන යන්න ඉස්සරහට ලෑස්ති කියලා. ඒක යම් මට්ටමකින් එදා සිද්ධ වුණා. අද අර ලියුම් ලියපු අයත් නැහැ, ලියුම් ලැබිච්ච අයත් නැහැ, ලියුම් වලට වෙච්ච දෙයක්වත් නැහැ, ලියුම් වලට එරෙහිව වැඩ කළ අයට එරෙහිව විනය පරීක්ෂණයක්වත් නැහැ. කිසිවක් නොවුණා තේසිතා ඕන් සතුරු සිතින් වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා මේවා සාමාන්‍ය සිද්ධි විදිහට අපට තේරුම් ගන්නට පුළුවන්.
සංජීව, මේ ඔය තත්වයට විශාල වශයෙන් දරදී ඇද්දි මුල සිට ඔය ඒකාබද්ධ විපක්ෂයේ තමයි මූලික හඬ සහ මතය රැගෙන ආවේ. වෙනම පාර්ලිමේන්තු තුළ විපක්ෂයක් වශයෙන් කටයුතු කිරීමේ අයිතිය අපිට තියෙන්නට ඕන. අපිට තමයි බහුතර බලයේ තියෙන විපක්ෂයක් විදිහට. ඊට අමතරව ජනතා බලය ගොඩනගමින් ඔවුන් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා සහ ජන හමු පවත්වමින් මේ බලය ගොඩනගන්නට ඔවුන් විශාල උත්සාහයක් දැරුවා. ඉන් අනතුරුව අපි දැක්කා පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළදී ඔවුන් මේ සඳහා නෛතික තත්ත්වයක් ලබා ගැනීම උදෙසා කතානායකවරයාට යම් කිසි වූ විශේෂිත ඉල්ලීමක් කරලා ඒක පිළිතුරු බලාපොරොත්තු වෙන්න හිටියා. එෙහිදී කතානායකවරයා විසින් ඒකාබද්ධ විපක්ෂය පිළිගත් විපක්ෂයක් විදිහට ප්‍රකාශ කරන්නට නිල වශයෙන් හැකියාවක් නැහැ කියන එක ප්‍රකාශ කිරීමත් සමගම විශාල උණුසුම්කාරී වාතාවරණයක් පාර්ලිමේන්තුව තුළ පැන නැගුණා. ඉන්පසු අපි දුටුව විවිධ දේශපාලනික මතවාද මේ සම්බන්ධයෙන් ගොඩනැගෙමින් පවතිනවා. මා දැනගන්නට කැමතියි ඔය ඒකාබද්ධ විපක්ෂය නිල වශයෙන් පිළි නොගැනීම හරහා මතුවලා තියෙන තත්ත්වය මේ වෙනකොට.
මේක මේ අලුත් පාර්ලිමේන්තුව හැදෙන්න පෙර 2015 ජනවාරි 8න් පස්සේ තිබුණු පාර්ලිමේන්තුවෙත් අපි දැක්කා නිවන් සිරිපාල විපක්ෂ නායක ධුරේ දරන කාලෙත් අපි තමයි සැබෑ විපක්ෂය කියන මතය දරමින් සම්බහනේ අනෙක් පක්ෂ මේල්ලීම කළා. නමුත් එදා හිටපු කතානායක චමල් රාජපක්ෂත් ඒ සඳහා ඔවුන් බලාපොරොත්තු වෙච්ච අවස්ථාව දුන්නේ නැහැ. අද මේ ප්‍රශ්නේ නැවත එනවා. 50 දෙනෙකුගේ පිරිසක් ඉන්නවා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය අපිට මීට වඩා ඉඩක් ඕන. ඉඩක් ඕමනයි කියලා කියන්නේ විවාද වලට කතා කරන්න ඔවුන්ට ලැබෙන කාලය ප්‍රමාණවත් නැහැ. මේ තියෙන විවාද වලින් සමස්ත කාලයෙන් 70%ක් ආණ්ඩු පක්ෂයට. හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන්නත් ඕන, UNP දෙන්නත් ඕන, තව පක්ෂත් ඉන්නවා. ඒ හැමෝටම දෙන්න ඕන. එතකොට පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් වෙලා තියෙන්නේ. සමස්ත විවාද කාලයෙන් 30% විපක්ෂයට සම්පූර්ණයෙන් තියෙන. එතකොට ඒක TN එකට දෙන්න ඕන, JVP එකට දෙන්න ඕන, ඒ කණ්ඩායමට දීලා ඉතුරු වෙන ටික තමයි අර 50 දෙනාට ලැබෙන්නේ. මේක බැලුව ගමන්ම ප්‍රජාතන්ත්‍රවාදී වෙදියාම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පක්ෂයක ප්‍රශ්නයක් නැවතන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කතානායකතුමා ඒ උත්තරේ තමයි දුන්නේ. මේක ඔබ සම්බන්ධනේ නායකයෙක් විසඳගෙන ඉන්න ඕන ප්‍රශ්නයක්. මේක පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඔබේ පක්ෂයේ ප්‍රශ්නයක්. මමත් කැමති නෑ සම්බන්ධන දෙකට කරනවා. ඒ නිසා පක්ෂ නායකතුමා එක්ක පොඩ්ඩක් කතා කරලා ඉන්න කියලා තමයි කතානායක කරු ජයසූරි මහත්තයා කිව්වේ. නමුත් මේ සිද්ධිය මත බොහොම උණුසුම් පාර්ලිමේන්තු වටපිටාවක් තමයි අපිට පහුගිය සතිය අවසන් කිහිපයකදීම දකින්නට ලැබුණේ.
ඔව්, අපි දැක්කා ඔය දැඩි උණුසුම්කාරී වාතාවරණයේ මැද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ පාර්ලිමේන්තුවේ කාන්තා ප්‍රතිශතය වැඩි කරලීම හා සම්බන්ධව ගෙනාපු පනත් කෙටුම් පත සම්මත කරගන්න ලැබුවා. මම කැමති සංජීව ඔය අගමැතිතුමාගේ මේ අලුත් පනත් කෙටුම් පත පිළිබඳව යෝජනාව පිළිබඳව ටිකක් කතාබහ කරන්න. විශේෂයෙන් මේක ඉතාමත්ම වැදගත් සංසිද්ධියක්. විශේෂයෙන්ම ලංකාවේ කාන්තා ප්‍රතිශතය පිළිබඳව අපි බැලුවොත් එහෙම දේශපාලනය නියලන හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉතාමත්ම අඩු මට්ටමක පවතින්නේ. ඒ කාන්තා හඬත් තවදුරටත් ඉදිරියට පැමිණිය යුතුයි යනුවෙන් තමයි අගමැතිවරයා මෙහිදී සඳහන් කරුවේ 25% දක්වා මේක වර්ධනය විය යුතුයි කියලා. දැන් ඔය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී තමයි අර ඒකාබද්ධ විපක්ෂය පිළිගන්නට නොහැකි කියලා කාරණාව ප්‍රකාශ කළාට පස්සේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණේ. මා කැමති ඒ අවස්ථාවේදී ඇති වුණු සිදුවීම්, මේ පනත සම්බන්ධව දරන ලද මතවාද, පනත සම්බන්ධව තියෙන අනිකුත් දේශපාලනඥයන්ගේ මතවාද සහ සමාජීය මතය පිළිබඳව සමස්තයක් වශයෙන් කතා බහ කරන්න.
මේක හොඳ මාතෘකාවක්. දැන් මේ විපක්ෂයේ විරෝධය මත මේ ප්‍රශ්නේ යට ගිහිල්ලා ඒ කටයුත්ත කඩාකප්පල් වුණාට මේක ලංකාවේ ඉතාම ජාතික දේශපාලනය තුළ කතා කළ යුතුම මාතෘකාවක්. කියන්නේ මේ මට පෞද්ගලිකවත් ඒ ගැන හැදෑරීමක් වෙනවා දෙලොක්ෂි. මම එක උසස් අධ්‍යාපන කටයුත්තකට මේ සම්බන්ධ නිබන්ධනයකුත් කළා. ලංකාවේ දේශපාලන කාන්තා නියෝජනය සම්බන්ධව මේ පවතින තත්වය මම ඒක පෙන්වා දුන්න එක කාරණාවක් තමයි තාම දැඩි ඉස්ලාමීය නීතිය තියෙන බංගලාදේශයේ පවා කාන්තා නියෝජනයේ දේශපාලන තුළ වැඩි ලංකාවට වඩා. මේකට ලංකාවේ සංස්කෘතික සාධක, පවතින සමානුපාතික නියෝජන ක්‍රමයේ තුළ තියෙන ගැටලු සාගත ගැටුම් සාගත තත්වයන් හේතු විදිහට තමයි අපි මේක විද්‍යාත්මක දේශපාලනික අධ්‍යයනයකදී කාරණා විදිහට හඳුනාගන්නේ. නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අලුත් ආණ්ඩුව විදිහට මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේක පාර්ලිමේන්තු නියෝජනයට වඩා දිලොක්ෂ කතා කරන්නේ පළාත් පාලන සහ පළාත් සභා නියෝජනය වැඩි කිරීමත් සම්බන්ධව. 25% පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනයක් පිළිබඳ පනතකින් සම්මත කළ යෝජනාවක්. ඒක පනතක් ලෙස සම්මත කළාම අනිවාර්යෙන්ම ඒ නියෝජනයේ කාන්තා නියෝජනයේ 25% වෙනවා මේ රටේ තියෙන පළාත් පාලන ආයතන සියල්ල තුළ. ඒ දෙවනාදීර විදිහට පළාත් සභා තුල නියෝජනය පවතින තත්ත්වය ඉහළ දැම්මා ගැනීම වෙනුවෙන් අලුත් ප්‍රතිශතයක් යෝජනා කරමින් ඒ සඳහා වැඩපිළිවෙලක් මේ නව පනත් කිටුම් පද තුලින් යෝජනා කරනවා. අගමැතිවරයාගේ අදහස තමයි පළාත් පාලනයෙන් පළාත් සභාවට ඇවිල්ලා එතනින් කාන්තා නියෝජනය වැඩි වෙන විට නිරුත්සාහිකවම පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි වෙනවා කියලා. ඒක ඇත්ත. අපි දන්නවා ප්‍රාදේශ සභාව පළාත් සභාව හරහානේ කට්ටිය පාර්ලිමේන්තු වෙන්නේ. එතකොට අගමැතිවරයා කියන කතාව හරි. නමුත් මේ වැදගත් යෝජනාවේ වැදගත්කම යට ගියා විපක්ෂයේ තමන්ට සිදුන අසාධාරණකමක් ගැන වතුකල බරපතල විරෝධය හේතුවෙන්. ඔවුන් කිව්වා අපි මේ පනතට හරි කැමති එකඟයි. ඒත් මේක කතා කරන්න බෑ, අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. පනතක් ගෙනවත් වැඩක් නැහැනේ. පනත ගැන අපිට කතා කරන්න කාලයක් නැතුව ඒ නිසා කතානායකතුමනි පළවෙනුව අපේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. අගමැතිතුමා බොහොම උණුසුම් සංවාදයකට ගියා. අපේ අගමැතිතුමා එතනින් නතර වෙන්නේ නැහැ. ඊයේ තෝ වදුල්ල ගියා. වදුල්ල දීලා කියනවා මේ බලන්න මේ ඒකාබද්ධ විපක්ෂයේ රාජපක්ෂ කල්ලිය කරපු වැඩේ. අපි මේ රටේ කාන්තාන් නියෝජනය සඳහා කාන්තාවන් වෙනුවෙන් ඉතාම වැදගත් පනතක් ගෙනවා. මේ කල්ලි එකතු වෙලා මේක කඩක් කප්පල් කළා. මම මගේ මන්ත්‍රීවරුන්ට කියනවා ගමක් ගමක් පාසා ගෙයින්ට ගිහිල්ලා කාන්තාවන්ට කියන්න මෙන්න මේ රාජපක්ෂ කල්ලි මෙන්න මේ වැරද්ද කළා කියලා. ලංකාවේ දේශපාලනයේ කාන්තාන් නියෝජනය ඉතාම උද්යෝගිමත් ඡන්දදායකින් විදියට ඡන්ද ඉල්ලනයි විදියට නොවුනට ඡන්දදායිකාවන් විදියට ඔවුන් හරි උද්යෝගිමත්. දවසක් මට මතකයි මේ කතාව මට කිව්වේ මේ වර්තමාන ජනාධිපතිවරයා තමයි ඒවා කැමතිවරේ. ඔහුට දවසක් කිව්වා මේ ලංකාවේ ඡන්දක ප්‍රතිඵලය කියන්න පුළුවන් වැඩිපුර දිගු පිරිමි පෝලිමද කාන්තා පෝලිමද කියලා බලලා කියලා. මම ඒක කොහොමද මතුවෙම කියන්නේ. කාන්තා පෝලිම වැඩි නම් අනිවාර්යෙන්ම තියෙන ආණ්ඩු වෙනස් වෙනවා කිව්වා. ඇත්තටම එතුමා දිනපු ඡන්ද ඒක උණයි කියලා හිටපු ජනාධිපතිතුමා එක දවසක් රැස්වීමකද කියන මම අහගෙන හිටියා. මං උදේ හම්බන්තොට යනකොට මං දැක්ක නෝනලා දිග පෝලිමක ඉන්න මං දැනගත්තා වැඩි ඉවරයි තමයි කියලා. එන කාන්තාව ඡන්දදායිකාව විදිහට හරි ප්‍රබලයි. හරි කාර්යශීලයි ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි අගවත්තුමාර ගමේ ගැහැණියට මේ අමතම ඉන්නේ. අන්න ඔයාලට ගෙනාපු පනත මේගොල්ලෝ නැති කළා. එතකොට එතනින් තාම හොඳ ක්‍රමෝපායික දේශපාලන වාසියක් නිර්මාණය කරගන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙන් නතර නොවී මේ කතාවද UNP තාම උපක්‍රමික ලෙස ගමට රැගෙන යමින් ඉන්නවා.
හොඳයි, පක්ෂ දේශපාලනික වශයෙන් උණුසුම් වාතාවරණ ඔයාකාරයෙන් වාර්තා වෙද්දි රාජතාන්ත්‍රික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව විශේෂ අවධානයට ලක්වුණු සතියක් බවට පත්වන පසුගිය සතියේදී මානව හිමිකම් මහකම සාරිස් සයිද්‍රා දල් හුසේන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයත් එක්ක අපි සංචාරයට කලින් මේ සම්බන්ධව සමාලෝචනයක් ගෙනාව. ඉන් අනතුරු අපිට අද දවසේදී අවධානය යොමු කරන්න පුළුවන් සංජීව සයිද්‍රා දල් හුසේන් මහතාගේ සංචාරයෙන් අනතුරුව ඒ මහතා පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විශේෂ අවධානයට ලක් කළ කරුණු පිළිබඳව කෙටි සමාලෝචනයක් අරගෙනෙමින්
ඔහු විවිධ පාර්ශ්ව සමග කතා කළා. උතුරට යනවා සාමණේර ස්වාමීන් අපි ගැන කතා කළා. මහානායක හඳුරුමුණ ගැනනවා, දළදා මාලිගාව වඳිනවා, TNA එක හම්බ වෙනවා, ජනාධිපතිමුණ ගැනනවා, අගමැතිමුණ ගැනනවා, අවසානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් වෙනවා. ඔගේ සමස්ත ශ්‍රී ලංකා සංචාරය තුළ අපි දැක්කේ තාම පරිපූර්ණ මේ ඩිප්ලොමැසි චාරිකාවක්. කියන්නේ රාජතාන්ත්‍රික භාවයේ ඔහුගේ මූණ ඇතුළෙම අපි තාම පැහැදිලිව දැක්කා. කියන්නේ ඔහු කිසි තැනක කලබල වුණේ නැහැ. ඒක තැනකදී මාලිගාවට ගිය වෙලාවේ ඔහු මහානායක හඳුර මුණ ගැන යන අවස්ථාවට ඇතුළට යන්න ඉඩ දුන්නේ නැහැ මේ මාධ්‍යවේදීන්ට. මාධ්‍යවේදීක් මේ ගැන ලොකු දිග ප්‍රශ්නක් බොහොම සැරෙන් ඇහුවා. ඔහු සැලුන්නේ නැහැ. ඔහු කිව්වේ මට තව එක දවසක් දෙන්න, මං හෙට ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා, ඔයා එතන දෙන්න ඕන ප්‍රශ්නයක් අහන්න මං උත්තර දෙන්න කියලා. කියලා ඔහු ඉතාම රාජතාන්ත්‍රික ලීලාවකින් ඒවට මුණ දුන්නේ. ඒ රාජතාන්ත්‍රික වරම අපි දුටුව ඔහුගේ මතය නියෝජනය කරන සහ මතය ප්‍රකාශ කරන තැන. ඔහු කියන අවසාන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ සමස්ත ප්‍රවෘත්ති සාකච්ඡාව තියෙන ගැඹුරුම පදය පෙළ මං මේ ඔබට කියන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත කළ යෝජනාව ක්‍රියාත්මක වීම දෙස අපි ඉතා සමීප ලෙස බලා සිටිනවා. ඒක තමයි ඔහුගේ ප්‍රකාශය. ඔහු කියනවා මේ ක්‍රියාත්මක වීමේ අනාගත ප්‍රතිඵලයක් උන් අපේක්ෂා කරනවා කියලා. ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය ගැන හොඳ කියනවා. වර්තමාන ආණ්ඩුව පිළිබඳ උසැහිමකට පත් වෙනවා. වර්තමාන ආණ්ඩුව විසින් රටේ යහපත් ප්‍රවණතාවක් නිර්මාණය කළ බව ඔහු මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තුළම කියනවා. උතුරු මිනිස්සු සතුටින් ඉන්නවා. මුළු රට පුරා බියෙන් සැකෙන් දොර රටක් නිර්මාණය වෙලා තියෙනවා. මානව හිමිකම් කරුණු ක්‍රියාත්මක වේද නොවේද යන්න පිළිබඳව යම් කිසි සැක සංකා තියෙන උතුරු මිනිස්සුන්ට සහ ඇතැම් විචාරකින්ට. ඒක තමයි ඔහු එක නිගටිව් එක නිෂේධනීය අදහසක් විදිහට ඉදිරිපත් කරපු තැන. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊයේ පෙරේදා තිබුණු රැස්වීම වල හැමතැනම කිව්වේ එතුමාට කිව්වලු හුසෙයින් කුමාරයා ඔබගේ පාලන කාලය ගැන මායිතාම සැහිමකට පත් වෙනවා කියලා. කියන ආණ්ඩුව පිළිබඳ ඔහු බොහොම තෘප්තිමත් භාවයකින් කතා කරලා තියෙනවා. ඒ සියල්ලට අමතරව ඔහු කියපු තව ඉතාම වැදගත් තැනක් කියනවා. ඒ තමයි ඔහු කතරගෙද කියනවා මේකම යුද අපරාධ චෝදනාවක් නෙමෙයි, මානව හිමිකම් සම්බන්ධ යෝජනාවක් කියලා. හැබැයි අර යෝජනාවේ තියෙන 6 වෙනි වගන්තියමයි බලන්න වෙන්නේ. 6 වෙනි වගන්තිය ඇතුළේ වෙන්න මොනවද කියලා සමස්තය තියෙනවා. 6 සිද්ධ වෙනවා නම් එතන හයිබ්‍රිඩ් තියෙනවා, එතන යුද අපරාධ දඬුවම් තියෙනවා, යුද අපරාධ පරීක්ෂණයක් තියෙනවා. එහෙනම් අපිට හැම විටම කියන්න සිද්ධ වෙන්නේ මේ 6 වෙනි වගන්තිය වළංගුද අවලංගුද එතනින් තමයි මේ සියල්ල තීන්දුව කරගන්න වෙන්නේ ප්‍රවෘත්ති සාකච්ඡා හමු වීම දේශපාලන වේදිකාව පත්‍රවල තියෙන ලිපි මේ සියල්ලට වඩා ප්‍රබලයි UNHRC සම්මත කරපු ඒකාබද්ධ යෝජනාවේ තියෙන වගන්ති පෙළ ඒකේ 6 වෙනි වගන්තියේ අපි අර සඳහන් කරපු කාරණා සියල්ලම සටහන් වෙලා තියෙනවා
සංජීව හිමනම් කතාව නිමාවට පත් කරන්න කලින් මම දැනගන්න කැමති අතුරු කතා විදිහට අපිට විශේෂිත අවධානයට ලක් කළ යුතු කතා තියෙනවද කියලා දැනගන්න
මේ ගතවගේ සද්දින ඇතුලේ සිදුණු තවත් උණුසුම් සිදුවීම් තුනක් කෙටියෙන් මතක් කරන්න මම කැමති එකක් ගලගඩත් ඥානසාරා හමුදුරුව හොමග මුසාවියට ගෙනාවා එහිදී උන්වහන්සේට අප ලැබුණා අප ලැබිලා නැවත උන්වහන්සේව තව නඩුවක ඉදිරිපත් කළා ඒ තමයි ඒ ප්‍රශ්නේ වෙච්ච දවසේම අධිකරණයේ ඇතුලේ හඬ නගා කෑ ගැසුවාට අමතරව අධිකරණයේ එළියට එනකොට ප්‍රදීප් එක්නලිගොඩගේ බිරිඳවන සම්දය එක්නලිගොඩට තර්ජනය කළ බවට හාමුදුරුවනේ චෝදනාවක් පැමිණිල්ලක් තිබලා ඒක නඩුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් හාමුදුරුවෝ රිමන්ඩ් එකේ ඉන්නේ ඒ නඩුව සම්බන්ධ කාරණාවට උන්වහන්සේට නැවත රිමන්ඩ් බඳනාගාර ගත වෙන්න සිද්ධ වුණා. යෝෂිත රාජපක්ෂතුළු කණ්ඩායම CSN නඩුව සම්බන්ධ කාරණාවට කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළා. බොහෝ දෙනෙක් විශ්වාස කළා අප ලැබෙයි කියලා නමුත් බොහෝ දෙනෙක් ඒ අතර සැකපල කරමින් හිටියේ අප ලැබෙන එකක් නැහැ කියලා එළවලුසි ආයතනයේ ලබාගත් ණය මුදලක් පියවීම සම්බන්ධ ගැටලුවක් එහිදී විමර්ශනයට ලක්වුණු බව ආරංචි වුණා නමුත් ඒ සියලු කාරණා සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු බව තමයි එහිදී විත්තිය නීතිඥයින් සඳහන් කළා තිබුණේ අතර ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙහිදී විවේචනයට ලක් වෙමින් තියෙනවා ඒ තමයි මේ අධිකරණයේ තියෙන නඩු කටයුත්තක් සම්බන්ධ වුණු දේශපාලනික තීන්දුව ප්‍රකාශයට පත් කළා කියලා යෝෂිත ඇතුළු කණ්ඩායම යළි දින 14ක් ප්‍රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අතර අලුත් පත්වීමක් සිද්ධ කළ උතුරු පළාත සම්බන්ධව ඇයි හිටපු ආණ්ඩුකාර ඉවත් කළේ කියන කාරණාව නම් තාම නිශ්චිත නැහැ. කෙසේ වෙතත් රෙජිනෝල්ඩ් කුරේ හිටපු එමතුමාට උතුරේ ආණ්ඩුකාර දුරේ ලැබෙනවා. රෙජිනෝල්ඩ් කුරේ පහුගිය මහචන්ද්‍ර චන්දිල්ලුවේ නැහැ. ඔහු කලුතරින් පාර්ලිමේන්තු ආවේ පානදුර ආසනයේ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ජනවාරි 8න් පස්සේ මෛත්‍රී ළඟට ගිය කණ්ඩායම විදියට හඳුන්වන කණ්ඩායමේ සමාජිකයෙක් තමයි රෙජිනෝල්ඩ් කුරේ හිටපු ඇමතිවරයා. ඔහුට උතුරේ ආණ්ඩුකාර දුරේ ලැබෙනවා. ඔහු ඉතාම චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා උතුරට ඔහු යමක් අලුතින් කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.
සංජීව ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ තතුවිති බොහොම අපූර්වට සවිස්තරාත්මකව අපිට සමීප කිරීම පිළිබඳව මේ සතියේදීත් ලබන සතියේ සඳුදා හමු වෙන තෙක් ඔබට ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.